අපේ ආන්දරන් වහන්සේ කාලයකට පස්සේ ඔබ වහන්සේ මෙහෙදී දකින්න ලැබීම සන්තෝෂයක්. කල්යාණ මිත්‍රවරුනි, මේ අවුරුද්දේ අන්තිම පෝය දවසේ ඒ වර්ෂ අවසාන 15ක පොහොය දින මේ කටයුතු වලට එකතු වෙන්න, එකතු වී කිසියම් අත්දැකීමක් ලබා ගන්න ගත්ත තීරණයක ප්‍රතිඵලයක් තමා මේ එකතුව, මේ හමුවීම, මේ වාඩි වී සිටීම. සමහර විට අද මුලින්ම මෙතනට මෙවැනි වැඩසටහනකට පැමිණි පින්නතුන් නැති සමහර විට කාලයක් පුරා මේ නිලඹ මධ්‍යස්ථානයේට වරින් වර එකතු වෙන කල්‍යාණ මිත්‍ර පිරිසකුත් මෙතන ඇති. ඒ දෙපැත්තෙන්ම සිතුවොත් ඇයි අපි කුමන හේතුවක් නිසාද මෙතැනට එන්නේ, මෙතැනට ආවේ? සමහර විට අද හාපුරා කියා පැමිණි යෝගීන්ට බලාපොරොත්තු ඇති අලුත් යමක් අත්දකින්න, අලුත් යමක් අහගන්න, එකතු කරගන්න සහ ඒට අදාළ වෙනත් බලාපොරොත්තු ඇති. එමෙන්ම කිසියම් කාලයක් පුරා වරින් වර මෙතැනට පැමිණෙන පින්නතුන්ට ඇති අතීත අත්දැකීම් අනුසාරයෙන් කිසියම් අපේක්ෂාවන් ටිකක්. ගිය වතාවේ පැමිණි විට මේ බඳු දෙයක් අහන්ට ලැබුණා, අත්දකින්ට ලැබුණා. ඒ වගේ එවැනි තවත් අත්දැකීමක් ගන්න තියෙනවා නම් හොඳයි, එවැනි තවත් ධර්මයක් අහන්ට තියෙනවා නම් හොඳයි. ඒ අතීතයත් සමග පටලැවුණු බලාපොරොත්තු ඇති. කල්‍යාණ මිත්‍රවරුනි, අප යමක් කරන විට ඇයිද එය කරන්නේ කියා දැන ගැනීම වටිනවා. ඇයිද එය කරන්නේ? එය දැන ගැනීම වටිනවා. දැනගෙන කටයුතු කිරීම, දැනගෙන කටයුතු කරන්න පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. දන්නේ නැතුව කටයුතු කරන්නත් පුළුවන්, නොදැන ක්‍රියා කරන්නත් පිළිවන්, දැනගෙන ක්‍රියා කරන්නත් පුළුවන්. නොදැන ජීවත් වෙන්නත් පුළුවන්, දැනගෙන ජීවත් වෙන්නත් පුළුවන්. බොහෝ විට අප කටයුතු කරන්නේ නොදැන. ତେର නොදැන කටයුතු කරනවා යලිත් හේතු දෙකක් නිසා. දැන් මුලින් අපි කාරණා දෙකක් කතා කළා. අපි දැනගෙන කටයුතු කරනවා, නොදැනගෙන කටයුතු කරනවා. ඊටත් කලින් කාරණා දෙකක් කතා කළා. අලුත්ම පිරිසකුත් ඉන්නවා සමහර විට හාපුරා කියා අද පැමිණි. ඒ වගේම මෙතනට හුරු පුරුදුණු පිරිසකුත් ඉන්නවා. අපි නොදැනගෙන යමක් කරන්නේ හේතු දෙකක් නිසා. එක් හේතුවක් නම් පුරුද්දට. දැන් පුරුද්දට යමක් කරන්න දැනගන්න ඕනේ නැහැ. අවධානය අවශ්‍ය නැහැ. පුරුද්දට කතා කරනවා, පුරුද්දට ලියනවා, පුරුද්දට උයනවා, කනවා, නිදිය ගන්නවා, වාහනේ පදවනවා, මොනවද පුරුද්දකට කරන්න බැරි. හැමදේම කළ හැකි. ඒ අපි කරනවා, මම කරනවා, මමම කරන්න ඕනේ කියලා හිතන බොහෝ දේ නැත්තම් 100%ක්ම පුරුදු වලට කරන්න පුළුවන්. ඔය ටික කාලයක් පුරුදු වෙන එකයි තියෙන්නේ. ඉන්පස්සේ ඒ පුරුද්දට බාර දෙන්න පුළුවන්. පුරුද්ද බාර ගන්නවා. ତେර පුරුද්ද යමක් බාරගත් සැනින්ම යමක් පුරුද්දකට සිදුවන්නට පටන්ගත් තැනින්ම දැන ගැනීම අභාවයට පත් වෙනවා. දැන ගැනීමක් නැහැ. දැනගන්න නම් ඒ තැනත්ත වර්තමානයේ ඉන්න ඕනේ. දැන් පුරුදු කියන්නේ අතීතය. ඊයේ පුරුදු වුණු දෙයක්, පෙරේද, ගිය අවුරුද්ද. පුරුද්දකට යමක් කෙරෙන විට වර්තමානයේ සිටීමක් නැහැ. වර්තමානයේ නොසිටින විට දැනගැනීමක් නැහැ. දන්නේ නැහැ. එතර කෙනෙකු ජීවත් වෙන්නේ පුරුද්දට නම්, අවදි වෙන්නේ පුරුද්දට නම්, දත් මදින්නේ පුරුද්දට නම්, තේ බොන්නේ පුරුද්දට නම්, ඇඳුම් අඳින්නේ, නාන්නේ, කන්නේ බොන්නේ, වැඩට යන්නේ, වැඩ කරන්නේ, ආපහු වෙන්නේ, මේ සියල්ලම පුරුද්දකට නම්, එතන දැනගන්නා ස්වභාවයක් නැහැ. දැනගන්න කෙනෙකුත් නැහැ. ඇත්තේ නොදැනීම. හැබැයි ඒ කටයුතු බොහොම අපූර්වවට කෙරෙනවා. ඒවයි අඩුපාඩු වැඩි නැහැ. ඒ තමයි පළවෙනි හේතුව, පුරුද්ද. දෙවෙනි හේතුව අනුන් කියන නිසා. තව කෙනෙක් කියන නිසා අප යම් යම් දේ කරනවා. එතනදිත් අපට දැනුමක්, දැනීමක්, වැටහීමක් හෝ අවබෝධයක් නැහැ. ඇයිද මා මේ දේ කරන්නේ කියලා. ළමයෙකුට කියනවා කෑමට කලින් අත හොදන්න. ඒ ළමයෙකුට එහෙම හැඟීමක් නැහැ. ඉතින් අපි බලෙන් අත හොදනවා. අත හොදනකල් කණ්ඩ දෙන්නේ නැහැ කියනවා. කණ්ඩ කලින් අහනවා අත හොදලාද ඉන්නේ නැත්නම් අත හොදන් ඉන්නේ. ඉතින් මෙහෙම කියන්න පුළුවන්. ඒ ළමයාත් ඒ අප කියන නිසයි, ආහාර වල අවශ්‍යතාවය නිසයි, ඒ හේතු දෙක තුනම නිසා අත හොදන්න පුළුවන්. එතනින් පටන් ගත්ත ඒ අත්සේදීම මේ අනතුරුම ඒ තැනත්ත කරන්න පුළුවන්. හැබැයි දන්නේ නැහැ ඇයිද අත් හොදන්නේ කියලා. මොකද ඒ කිසි කෙනෙක් කියා දුන්නේ නැත්තම්, කවුරුවත් කියලා දුන්නේ නැත්තම්, පොතකින් ඉගෙන ගන්නටත් ලැබුණ නැත්තම්, තමන්ගේම අත්දැකීම් දිහා විමර්ශනශීලීව බැලුවෙත් නැත්තම්, ඒ ගැන දන්නේ නැහැ. හැබැයි අත හොදනවා. ඕනෑම දෙයක් කන්න කලින්, බොන්න කලින් අත් හොදනවා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. ඒ අත් නොසේදීම නිසා හැදෙන්න තිබුණා නම්, මොනවා හරි බෝ වෙන්න තිබුණා නම් ලෙඩ රෝග, එයින් වැළකී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකුත් ගත කරනවා. හැබැයි දන්නේ නැහැ මේ ඇයි මේ දේ කරන්නේ කියලා. එතකොට නොදැන කෙනෙක් නොදැන කටයුතු කරන්නේ මූලික වශයෙන් ඔය හේතු දෙක නිසා. එක්කෝ පුරුද්ද, නැතිනම් තව කෙනෙක්ගේ පෙළඹවීම නිසා, අන නිසා. අවාසනාවකට කල්යාණ මිත්‍රවරුනි, අවාසනාවකට මිනිසයා ජීවත් වෙන්නේ පුරුද්දකට සහ බාහිර පෙළඹවීම් වලට අනුන්ගේ අන නිසා. බොහෝ කටයුතු අප ජීවිතයේ කරන බොහෝ කටයුතු කරන්නේ එක්කෝ පෙළඹවීමක් නැතිනම් පුරුද්දක් නිසා. බාහිර බලපෑමක් නිසා නැත්නම් අතීත පුරුද්දක් නිසා. එතන මේ හේතු සාධක දෙක මත කැරකෙන රෝදයකටයි ජීවිතය කියන්නේ බොහෝ දෙනෙක්. ඒකට තමන්ට කියලා ජීවිතයක් නැහැ. ඒ අපරාධය. ද එහෙම ජීවිතයක් සතෙකුට ලැබුණට කරන්න දෙයක් නැහැ. සතෙක් කියන්නේ එහෙමයි. ඒ බඳු පැවැත්මක් නම් යන්ත්‍රයකට තියෙන්නේ, ඒක කමක් නැහැ. යන්ත්‍රයකට ඉන් එහා පැවැත්මක් නැහැ. නමුත් මිනිස්සයා ඊට වෙනස්. ස්වාධීනත්වයක් පිළිබඳ, සවීයත්වයක් පිළිබඳ, සචේතනික බවක් පිළිබඳ, සවිඥානික බවක් පිළිබඳ උරුමයක්, හැකියාවක් තිබෙන ජීවය මිනිස්සය. හැබැයි ඒ හැකියාව, ඒ උරුමය අත්හැරලා නොදැනගෙන පුරුද්දටයි අනුන් කියන නිසායි වැඩ කරන්නේ. ඉතින් අනුන් කියන නිසා භාවනා කරන්නත් පුළුවන්. ඊයේ භාවනා කළ නිසා අද භාවනා කරන්නත් පුළුවන්. ගියපෝයට ආනිසා මේ පොයට එන්නත් පුළුවන්. තව කෙනෙක් ඇදගෙන ආපු නිසා එන්නත් පුළුවන්. මා කියන නිසා වාඩි වෙලා ඇස් වහගෙන ඉන්නත් පුළුවන්. එයින් ප්‍රයෝජනයක් ඇති. පුරුද්දට ආවත්, තව කෙනෙක් ඇදගෙන ආවත්, ගුරුවරයා කියන නිසා කළත් ප්‍රයෝජනයක් තියෙනවා. නැත්තේ නැහැ. නමුත් තමන් අන්ධයි. ඒ අන්ධ බව නැති වෙන්නේ. තමන් බිහිරි. ඒ බිහිරි බව නැති වෙන්නේ නැහැ. අනුන් කියන නිසා වැඩ කිරීමෙන් හෝ අනුන් අතීත පුරුදු වලට අනුව ක්‍රියා කිරීමෙන් අපේ ආධ්‍යාත්මික අන්ධ බවයි, ආධ්‍යාත්මික බිහිරි බවයි නැති වෙන්නේ. තව තවත් අපි ගොළු වෙනවා, තව තවත් බිහිරි වෙනවා, තව තවත් අන්ධ වෙනවා. එව නිසා කල්යාණ මිත්‍රවරුනි, මොනවා කළත් කමක් නැහැ. ඇයිද මේ දේ තමන් කරන්නේ කියා තමන්ගෙන්ම අහන්න. ඇයිද මේ දේ කරන්නේ? තමන්ට තමන් ප්‍රහේලිකාවක් නොවිය යුතුයි. තමන්ට තමන් රහසක් නොවිය යුතුයි. මොනවා කළත් කමක් නැහැ. ඒ දේ හොඳද නරකද, ඒ දෙවෙනි කාරණයක්. හොඳ හෝ නරක හෝ, ඒ හොඳට නරකට යන්න කලින් යමක් ඔබට කරන්නට සිතුනහම අහන්න මේ ප්‍රශ්නය ඔබගෙන්ම. ඇයිද මේ දේ මා කළ යුත්තේ? කුමන හේතුවක් නිසාද? ඒතර හේතු දෙකයි පේන්නේ. ওই හේතු දෙක තමයි එක්කෝ හොඳයි කියලා හවල් කෙනා කියන නිසා, මේ පොතේ තියෙන නිසා. එහෙම නැත්තම් අතීතේ කියනවා හොඳයි කියලා පුරුද්ද. තේ හේතු දෙක හඳුනාගෙන ඒවා පැත්තකින් තියලා වර්තමානයේ බලන්න. වර්තමානයේ බලන්න තමන්ට අවශ්‍යයි සාක්ෂි. සාක්ෂි සොයන කෙනෙකු බවට පත් වෙන්න. භාවනා යෝගියා යනු හැම විටම සාක්ෂි සොයන කෙනෙක්. ඕපදූප හොයන කෙනෙක් නෙමෙයි. අනුන්ගේ කතා බහට අනුව නම් අප තීරණ ගන්නේ, විනිශ්චය කරන්නේ, කටයුතු කරන්නේ ඒ තැනැත්තා ජීවත් වෙන්නේ ඕපාදූප ලෝකයක් මත. ඕපදූප ලෝකයක. අනුමාන ලෝකයක. රූකඩයක් වගේ. නැතිනම් පුරුදු වලට අනුව නම් කටයුතු කරන්නේ ඒත් නැට්ටුවෙක් වගේ අතීතයේ ගහන ගහන බෙරපදයට නටන නැට්ටුවෙක් වගේ ස්වාධීන කලාවක් නැහැ ස්වාධීන රිද්මයක් නැහැ කිසිම නැට්ටුවෙකුට නැහැ ස්වාධීන රිද්මයක් ස්වාධීන කලාවක් ස්වාධීන නර්තනයක් නැහැ ඒ බෙර පදවලට අනුවයි අඩිය තියන්න ඕනේ උඩ පනින්න ඕනේ නැමෙන්න ඕනේ හැරෙන්න ඕන කරකැවෙන්න ඕන සියල්ල නැට්ටුවන් වගේ රූකඩ වගේ ඒ තත්වයෙන් ඈත් වෙලා සාක්ෂි හොයන්න හැම දෙයකටම සාක්ෂි හොයන්න බොන වතුර ටිකට පවා සාක්ෂියක් හොයන්න ඇයිද මේ වතුර ටික බොන්නේ ඉතින් ඒ නිසා තමයි දහම කියන්නේ මේ හැම දෙයක්ම ප්‍රත්‍යවේක්ෂා කරන්න කියා ප්‍රත්‍යවේක්ෂා කරන්න හොයලා බලන්න ඇයි මේ තේ එක බොන්නේ හොයලා බලන්න ඉතින් ඒ ගැන ප්‍රත්‍යක්ෂ කරන්න තිබහ නිසා සීතල නිසා බඩගින්න නිසා ඇයි වාඩි වෙලා ඉන්නේ ඇයි හිටගත්තේ හොයන්න කල්‍යාණ මිත්‍රවරුනි මේ විදිහට මේ කාරණා අප නිතර අහලා තියෙන දේවල් අලුත් නෑ මේ විදිහට අප ගැන දැන ගැනීමකටයි මේ අවතීරණේ වී සිටින්නේ අපට අපවම හඳුනාගත යුතුව තිබෙන නිසා අප කවුද කියන කාරණය ඒ ගැන විමසන විට අවදිමත්ව අවධානයෙන් මේ සියල්ල දිහා බලාගෙන සිටින විට විවිධ වූ පුද්ගල ස්වභාවයන් ඉස්මතු වෙන බව දකින්න ලැබෙනවා මූලික වශයෙන් කල්යාණ මිත්‍රවරුනි පුද්ගලයන් වර්ග තුනක් දකින්න ලැබෙනවා. මේ විවිධ විදිහට වර්ග කරන්න පුළුවන්. නමුත් මේ කාරණේට අදාළව බැලුවහම මේ දකින්න ලැබුණු කාරණේ. පළවෙනි පිරිස හිතනවා තමන් හොඳයි කියලා. තමන් හොඳයි ලෝකයත් හොඳයි. තමනුත් හොඳයි ලෝකයත් හොඳයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ලොකු ප්‍රශ්න නැහැ. එහෙම හිතන්න පුළුවන් නම් කාට හරි මමත් හොඳයි සමාජෙත් හොඳයි. මේ ගැටුම් වලින් තොරව නැත්තම් ගැටුම් අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ එහෙම හිතන පිරිසක් ඉන්නවා. වැඩි පිරිසක් එහෙම හිතන නැත්තම් තමා. තමනුත් හරි ලෝකයත් හරි කියලා හිතන අය. දැන් ඒ බඳු ඇත්තන්ට ජීවිත පරමාර්ථයක් නැහැ. ඒ අය ගැටුම් නැතුව ඔය අහිංසකව ජීවත් වෙනවා. ඒ බොහොම හොඳයි. නමුත් ජීවිත පරමාර්ථයක් නැහැ. තමනුත් හරි ලෝකයක් හරි කියලා. තමනුත් නිවැරදි ලෝකයක් නිවැරදි කියන තැනනම් ඉන්නේ කෙනෙක්. ඒ බඳු තීරණයක නම් ඉන්නේ. ඒ තැනත්තට තමන් එක්ක ගැටුමකුත් නැහැ. ලෝකේ එක්ක ගැටුමකුත් නැහැ. බොහොම සාමෙන් ඉන්නවා. ඉන්න පුළුවන්. නමුත් ඇයිද ජීවත් වෙන්නේ කුමක්ද ජීවත් වීමේ ඉලක්කය පරමාර්ථය එහෙම හැඟීමක් නැහැ. ඔය කාලය ගෙවනවා. ජීවත් වෙනවා කියලා කරන්නේ කල්මැරීමක්. කල්මැරීමක්. මැරෙන කල් ජීවත් වෙනවා. ඒක තමයි කල් මරණවා කියන්නේ. ද එහෙම ඇත්තන් අපට ඔබට මුණ ගැහෙනවා හැමතැනදීම ගෙදරදී කාර්යාලයේදී පාරේදී කොතනදී මෙතනදීත් මුණ ගැහෙනවා දැන් මෙතෙන් තැන පිරිස් බැලුවහම මේ පිරිස ඉන්නවා කියපු පිරිස ඒ අයත් හරි මෙතනත් හරි කියන ඒ තීරණේ ඉන්නේ තමනුත් නිවැරදි නිල්ලඹත් නිවැරදි ඉතින් ඇවිල්ලා බොහොම සාමයෙන් ඉඳලා දවස් කීපයක් මේ තියෙන වැඩේ විදිහටම කරලා ඒ වගේ අවුලක් හදාගන්නෙත් නැහැ ඒ කාලසටහනට අනුව ඒ විදිහට ඉඳලා යනවා හරි අහිංසක චරිත නැවතත් එනවා ඉතින් ඇවිල්ලා තමනුත් හරි මෙතනත් හරි මෙතන එක ගැටුමකුත් නැහැ තමන් එක ගැටුමකුත් නැහැ අහිංසක විදිහට ඒ කටයුතු කළා ආපහු යනවා කල්‍යාණ මිත්‍රවරුනි ඒ මුල් පිරිස හොඳ අහිංසක පිරිසක් වුණාට ඒ ඇත්තන්ට ආධ්‍යාත්මික ගමනක් නැහැ එතන ඉන්න තුරු එතන සිටින තුරු ආධ්‍යාත්මික ගමනක් නැහැ ඉන්න තැනම ඉන්නවා මේ ලෝකයත් හොඳයි තමනුත් හොඳයි ඉතින් මොකටද වෙනස? එයා වෙනස් කරන්න යන්නේ නැහැ කිසිවක් වෙනස් කරන්න නොවන පිරිසක් තමන්ව වෙනස් කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ ලෝකේ වෙනස් කරන්න බෑයම් කරන්නෙත් නැහැ ලෝකයත් එක්ක සාමදානින් ජීවත් වෙන එය මරුණට පස්සේ විතරක් නෙමේ සමාදානයේ සැතපෙන්නේ ජීවත් වෙනකොටත් ඉන්නේ ඒ සමාදානයේම සැතපිලා එක එකේ කල් මරනවා කියලා කල් මැරීම කාලක්‍රියා කියන වචනේ තේරුම ඒ කාලේ ඉවරුණා කියන එකනේ කාලයේ ක්‍රියා කළා ඒතර ජීවත් වෙන්නෙත් ඒ ඇත්තන් කාලක්‍රියා කළ පිරිසක් විදිහටම තමයි දියුණුවක් ගැන හිතන්නේ වෙනසක් පරිවර්තනයක් ගැන හිතන්නේ ඒ ලෝකේ යන පැත්තට තල්ලුවක් දානවා තව ටිකක් ඒ විදිහටම යන්න. මේ ලෝකෙට උදව් කරනවා එහෙම නැත්තම්. ලොකු උදව් කරනවා ලොකු සේවාවන් කරන හැබැයි ඒ සේවා කරන්නේ මේ ලෝකේ කරකැවෙන පැත්තටම තව ටිකක් කරකැවෙන. තමනුත් හිතන විදිහට කටයුතු කරන ආකාරයට ක්‍රියා කරන විලාසයටම ඉදිරියටත් කටයුතු කරන්න ක්‍රියා කරන්න තමයි වීරිය කරන්නේ. දර තව පිරිසක් ඉන්නවා තමන් නිවැරදි ලෝකේ වැරදි කියා හිතන පිරිසක් තමන් නිවැරදි තමන්ගේ අඩුපාඩුවක් නැහැ තමන්ගේ හැදෙන්න දෙයක් නැහැ දිනු කරගන්න දෙයක් නැහැ තමන් හරි 100%ක් හරි 100%ක් නෙමෙයි 100%ක් හරි අනුන් තමා වැරදි සමාජයේ වැරදි ලෝකයේ වැරදි නිල්ලඹ වැරදි. එහෙම හිතන පිරිසක් ඉන්න. මේ දෙවෙනි පිරිස. තමන් නිවැරදි. තමන්ගේ කිසිම ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, අඩුපාඩුවක් නැහැ, දුර්වලකමක් නැහැ. මම හරි. හැබැයි ලෝකේ වැරදි. ලෝකේ අඩුපාඩුකම් තියෙන. ඒ නිසා මගේ එහෙම හිතන තැනත්තගේ වගකීම කොයි විදිහටද හොයාගෙන තියෙන්නේ මේ ලෝකේ නිවැරදි කිරීම. ඒ නිසා තමයි ලෝකේ නිවැරදි කරන්න ඕනේ. මම හරි ලෝකේ වැරදි මගේ වගකීම තමයි ලෝකේ නිවැරදි කිරීම. එහෙම කෙනෙකුට අන්න අරමුණක් තියෙනවා. දැන් පරමාර්ථයක් තියෙනවානේ. මුල් කෙනාට පරමාර්ථයක් නෑ. යාට තියෙන එකම අරමුණ තමයි මේ ලෝකේට ඔහෙ ඉන්න අරින එක. ලෝකේ කරකැවෙන විදියට කරකැවුණානේ. මාත් හිටිය විදියට හිටියාවේ. ප්‍රශ්නයක් නෑ, ගැටලුවක් නෑ. මේ මරුණා වගේ ඉන්නවා. හොඳින් ඉන්නවා මරුණා වගේ. සමාදානයේ සැතපීලා ඉන්නවා. කල් මරනවා. දැන් දෙවෙනි පුද්ගලයාට ඉලක්කයක් තියෙනවා, අරමුණක් තියෙනවා. අනුන්ව හැදීම. අනුන්ව හැදීම තමයි අරමුණ. ඉතින් එය කෙනෙකුට කියන්න පුළුවන් බොහොම ශ්‍රේෂ්ඨ අරමුණක්. ඒ ශ්‍රේෂ්ඨ අරමුණක් වෙන්න පුළුවන්. ඒබඳු තැනක් තන් තමා ලෝකේ වෙනස් කර තිබෙනවා. කොයි අංශයෙන් බැලුවත් විද්‍යාව පැත්තෙන් බැලුවත් දේශපාලනය යුද්ධය කලාව මේ මොනම අංශකින් බැලුවත් ලෝකේ වෙනස් කර තිබෙන්නේ එහෙම සිටුව ඇත්තන් මේ ලෝකේ අඩුපාඩුවක් තියෙනවා විද්‍යාවේ අඩුපාඩුවක් තියෙනවා වෛද්‍ය විද්‍යාවේ අඩුපාඩුවක් තියෙනවා කලාවේ අඩුපාඩුවක් තියෙනවා දේශපාලනයේ අඩුපාඩුවක් තියෙනවා ඒ නිවැරදි කරන්න ඕනේ ඒ මට කරන්න පුළුවන් මොකද මම නිවැරදි මම දන්නවා ඇත්ත මොකද්ද අනිත් අය දන්නේ නැහැ නිසා මගේ වගකීම තමයි මා දන්නා ඇත්ත නොදන්නා ලෝකයට කියා දීම මම නිවැරදි ලෝකයේ වැරදි ඒ නිසා මට මගේ වගකීම තමයි නිවැරදි වූ මා වගේ මේ වැරදි ලෝකයක් නිවැරදි කිරීම. ඉතින් එහෙම හිතලා කටයුතු කර නැත්නම් තමයි ලෝකය වෙනස් කර තිබෙන්නේ. දෙහෙම කෙනෙකුට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය කරා තමයි ඒ ඇත්තෝ යන්නේ කොහි ගියත්. ගෙදර හිටියත් විවාහ වුණත් දරුවන් හැදුවත් හැකියාව කළත් ඒ චින්තනයේ තමයි තියෙන්නේ. විවාහෙදිත් බලනවා ස්වාමිපුරුෂයා හදන්න ඕනේ. භාර්යාව හිතනවා නම් මම හරි ස්වාමිපුරුෂයා වැරදිද? එහෙම චින්තනයක් නම් තියෙන්නේ. ස්වාමිපුරුෂයා හිතනවා නම් තමන් තමයි නිවැරදි භාර්යාව. ඒතෝ එහෙම හිතූ ගමන්ම මම හරි කියා හිතූ ගමන්ම දෙවෙනි සිතිවිල්ල ඉබේටම පහළ වෙනවා. අනුන් වැරදි කියන එක. අනුන් වැරදි කියා නොහිතා තමන් හරි කියලා හිතන්න බෑ. එහෙම හිතන්න උත්සාහ කළා බලන්න. මම හරි මම නිවැරදි කියන සිතිවිල්ල හිතට එන්නෙම තව කවුරු හරි වැරදි කියන සිතිවිල්ලත් එක්කයි. හුදකලා සිතිවිල්ලක් නෙමෙයි තමන් හරි කියන එක. ඒ සාපේක්ෂ සිතිවිල්ල. දැන් ඒ සිතිවිල්ලට කෙනෙක් පණ දුන්නොත් මම හරි කියන සිතිවිල්ල කෙනෙක් බදාගෙන ඒ ආත්ම කරගත්තොත් මම නිවැරදි ඉතින් එවිට පේන්නෙම වැරදි ලෝකයක් වැරදි දෙමව්පියන් පිරිසක් කුඩාවදී එහෙම සිතිවිල්ලක් කෙනෙක්ගේ හිතට ආවොත් මම හරි එතකොට අම්මා වැරදි තාත්තා වැරදි ඉතින් එහෙම නැත්තම් කුඩා අවදියේ සිට අරගල කරනවා. පවතින යාන්ත්‍රණයට විරුද්ධව අරගල කරනවා. අම්මව හදන්න ඕනේ තාත්තව හදන්න ඕනේ. සමහරට ඒ වචන වලින් කියන්න තේරෙන්නේ නැති වෙයි. නමුත් එහෙම තමයි කටයුතු කරන්නේ. ඒ ඇත්තන් සටන්කාමී. සටන්කාමී. පාසලේදී ගුරුවරුන්ට එරෙහිව සටන් කරනවා. තමන් හරි ගුරුවරයා වැරදි. තමන් හරි පාසල වැරදි. ඉතින් පාසල වෙනස් කරන්න උත්සාහ කරනවා. මේ සමහරට පුළුවන් වෙන්න පුළුවන් නැත්නම් පාසලෙන් සමහරට එලියට දාන්නත් පුළුවන්. අස් කරන්නත් පුළුවන්. දෙමව්පියන් තමන්ගේ ඒ දෙමව්පියන් ඒ යත්තන්ව අස් නොකලට තමන්ගේ දුව පුතා නෙමෙයි කියා. හැබැයි සමාජයට ගියාම ඒ අනුකම්පාව නැහැ. එක්ක දිනනවා එක්ක සමාජයෙන් අයින් කරනවා. එතකොට මේ සටන් වදින ඇත්තන්ට තියෙන්නේ ප්‍රතිඵල දෙකයි. එක්ක සටනින් දිනනවා. දිනනවා කියන්නේ තමන්ට ඕන විදිහට අනිත් කෙනා වෙනස් කරනවා. එහෙම නැත්නම් ඒ අනිත් කෙනා තමන්ට වැඩිය ප්‍රබල නම් අනිත් කෙනා කරන්නේ තමන්ව නිරපලා හරිනවා. එතන නිරපීම හෝ දිනීම. දිනීම කියන්නේ තමන්ට ඕන විදිහට ඒ පැවැත්ම වෙනස් කළා. ඒ ප්‍රතිඵල දෙකෙන් එකක් අද්දන්නේ. ඉතින් මේ දෙකම එක්කෙනෙක් නෑ කවුරුවත් ජීවිතේ පුරාම දිනුව අය සටන් කර. පරදිනවා. ඉතින් එහෙම කෙනෙක් විවාහ වුණත් සටන් කරනවා. මොකද අර චින්තනයේ තියෙන නිසා තමන්ගේ සහායකයා හෝ සහායිකාව වැරදි. එහෙම නොහිතා මම හරි කියලා හිතන්න බෑ. ඒ කල නොහැකි දෙයක්. ඊට වැඩි හොඳයි අපි හරි කියලා හිතන්න පුළුවන් නම්. ඊට වැඩිය සාපේක්ෂ වශයෙන් හොඳයි. නමුත් අර මමත්වේ තියෙන ඇත්තන්ට එතෙන්ට එන්න බෑ. ඒ ඇත්තන් මේ තමන්ගේ මමත්වයේ ඇතුළෙම කේන්ද්‍රගත වෙලා ඒ මමත්වයේ කියන ගුරුත්වය ගුරුත්වාකර්ෂණයට ඇදිලා 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 ගිහිල්ලා ඒ මමත්වයේ තුල හිර වෙලා ඉන්නේ. ඒ නිසා මම හරි කියන දෘෂ්ටියමයි තියෙන්නේ. අපි හරි කියන තැනට එන්න බෑ. සහයෝගයෙන් වැඩ කිරීමක් අමාරුයි. සහයෝගයෙන් සමාදානෙන් සාමයෙන් කටයුතු කරන්න බෑ. ඒ සාමයේ සමාදානයේ සහයෝගයේ තියෙනවා තමන් කියන විදිහට අනිත් අය ඉන්නතුරු. අපි කිසියම් කෙනෙක් ඊට එපිටින් ගිහිල්ලා බෑ කිව්වොත් නෑ කිව්වොත් අන්න අර මමත්වයේ කේන්ද්‍රයටම ඇල්පෙනෙත් එකකින් යන්නා වගේ රිදෙනවා හරියට වකුටු වෙලා දරණි ගහන් ඉන්න සර්පෙක් වගේ එක පාරට නැකිතලා පැනලා දෂ්ට කරන්න එනවා. ඉතින් හැබැයි ඒ ඇත්තන්ට තමයි හැකියාව තියෙන්නේ ලෝකය වෙනස් කරන්න. හොඳට හෝ නරකට ලෝකය වෙනස් කළ ඇත්තන් සිටිනවා නම් ඒ ඔය විදිහට සිටූ ඇත්තන් තමයි ලෝකය වෙනස් කරලා තියෙන්නේ. තමන් හරි ලෝකය වැරදි කිය. ලෝකය විනාශ කරලා තියෙන්නේ එහෙම ඇත්තන්ම තමයි. දැන් එහෙම ඇත්තනොත් මෙහෙට එනවා. අර මුල් පිරිසත් එනවා. මෙතනත් හොඳයි, තමනුත් හොඳයි කියන අයත් ඇවිල්ලා බොහොම සමාදානෙන් සාමේ අහිංසකව ඉඳලා ආපු කෙනාම අපෝ යන අයත් ඉන්නවා. ඒ වගේම තමන් හරි මෙතන වැරදි කියලා හිතන පිරිසක් ඉන්න. ඉතින් ඇවිල්ලා වෙනස් කරන්න බලනවා. කාලසටහනෙන් පටන්ගෙන හැම දෙයක්ම කුස්සිය කෑම වෙනස් කරනවා. ඒවයි ලුණු වෙනස් කරන්න බලනවා. තේකේ කහට වෙනස් කරන්න බලනවා. තේක දෙන වෙලාව වෙනස් කරන්න බලනවා. ඇඳ තියෙන පැත්ත හරවන්න බලනවා අනිත් පැත්තට. ඒව හරවන්න බැරි වෙනකොට ඒ සිමෙන්තින් හදපු අයත් එක්ක රණ්ඩු වෙන්න යනවා. මේ හැම දෙයක් එක්කම. කමටහන් එක්ක රණ්ඩු වෙනවා. මේ තියෙනවා නම් සම්ප්‍රදායක්, රීති ටිකක් ඒවත් එක්ක රණ්ඩු වෙනවා. ඒ කිසි දෙයක් අල්ලන්නේ නැහැ. ලෝකය යනු තමන්ගේ ඇහි ඇනෙන උලක් බවට ඒ ඇත්තන් පත් කරගෙන තියෙනවා. මේ ලෝකය කියන්නේ තමන්ගේ ඇහෙට ඇනෙන උලක්, කටුවක් වගේ ඇහෙට ඇනෙන. දැන් වරදේ කටුවේ. දැන් මේ දෙපිරිසම භාවනා කරනවා. මේ දෙපිරිසම අර මුලින් කියු පිරිස ඒ ඇත්තන්ට ඉලක්කයක් අරමුණක් නැහැ. ඔය හිතේ විදියට හොඳින් ඉන්නයි ඕනේ. මෙතනත් හරි තමනුත් හරි, තමනුත් නිවැරදි, ලෝකයත් නිවැරදි, දෙවෙනි පිරිස තමන් නිවැරදි, ලෝකේ වැරදි. එනිසා ලෝකේ වෙනස් කිරීමටයි තමන් ඉපදිලා ඉන්නේ. තමන් විවාහ වුණේ සාම්පුරුෂයා වෙනස් කරන්න, භාර්යාව වෙනස් කරන්න. තමන් පාසල් යන්නේ ගුරුවරුන්ව හදන්න, පාසල වෙනස් කරන්න. තමන් රැකියාවට යන්නේ ඒ ආයතනය කණපිට පෙරලන්න. දැන් එහෙම ඒ හැඟීමත් තමන් භාවනා මධ්‍යස්ථානෙට එන්නේ භාවනා මධ්‍යස්ථානෙ හරිපාරට ගන්න. කල්‍යාණ මිත්‍රවරුනි, මේ දෙපිරිස ගැනම මේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ගේ හිතේ ඉන්නේ ලොකු කරුණාවක්, අනුකම්පාවක්. මේ දෙපිරිසම භාවනාවට ගෞගානක් ඈතින් ඉන්නේ. ඔය වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්, ඇස් වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්, යම් යම් අත්දැකීම් ලැබෙන්න පුළුවන්, ලෝක ප්‍රකට ගුරුවරුන්ගේ සහතික තියෙන්න පුළුවන්. තමන්ගේ අතේ මෙපමණ භාවනා කරා, මෙපමණ පාඨමාලා හැදෑරුවා, මේ தත්ත්වෙ ඉන්නේ දැන්, ඊළඟ தත්ත්වෙට තව අඩියයි තියෙන්නේ, තව දවස් දෙකකින් ඊළඟ தත්ත්වෙට පත් වෙනවා. එහෙම සහතික තියෙන්න පුළුවන් අප කාටත්. නමුත් භාවනාවට, සැබෑ භාවනාවට ගෞගානක් ඇතින් ඉන්නේ ඔය දෙපිරිසම. පළවෙනි පිරිසට එහෙම භාවනාවක් ඕනේ නැහැ. ඇත්තටම අවශ්‍ය නැහැ. Taman hari ලෝකයක් hari කියනවා නම් මොනම දෙයක්වත් ඕනේ නැහැ. ඇවිල්ලා ඉතින් හොඳින් ඉඳලා කතා බහ කළා. ඇස් දෙක වහගෙන ඉඳලා ඒ අත්දැකීමත් අරගෙන යනවා. දෙවෙනි පිරිස ඊට වෙනස්. පැමිණි වෙලේ සිට යනතුරුම බලන්නේ කොහොමද තව කෙනෙක්ව වෙනස් කරන්නේ? අරය වාඩිලා ඉන්න විදිය හරි නෑ, මෙයා හිටගෙන ඉන්න විදිය හරි නෑ, මෙයා ජනේලේ අරපුක වැරදි, මෙයා දොර වහපුක වැරදි. දැන් මේ සිතිවිලි ගැන අපි අවදිමත් වෙන්න ඕනේ. මේ අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. ඒතර කෙනෙක් නිමාඩු අරගෙන බොහොම දුරකට ඉඳලා මෙහෙම තැනකට ඇවිත් ඒ කාලය මෙබඳු බාල බොළඳ ලාමක දේවල් වලට නාස්ති කිරීම මොන අපරාධය? දැන් ඔය ලෝකේ වෙනස් කරන්නට යන පිරිස එය කරන්නේ තවත් ක්‍රම දෙකකට. දැන් අපි දෙකේව ගණනාවක් කතා කරා, දෙක දෙක දෙක. දැන් තවත් කාරණා දෙකක් ගැන අවධානය යොමු කරන්න යන්නේ. තව කෙනෙක්ව වෙනස් කරන්න හිතනවා නම් එහෙම කටයුතු කර නැත්නම් ඒ කරන්නේ ක්‍රම දෙකකට. සාමාන්‍ය ක්‍රම දෙකකට. ඊට වැඩි බුද්ධිමත් ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ක්‍රම දෙකකට. දැන් මේ ක්‍රම දෙක අඳුනගන්න පුළුවන් පුංචි ළමයෙක්ගේ හැසිරීම දිහා බැලුවාම. කුඩා ළමයෙකුට යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය දේ ඉල්ලන්නේ අඬලා. ඕන කියන්න කලින්ම අඬනවා. පුංචිම ළමයෙක් ඕන කියන්න ඒ වචනේ දන්නේත් නැහැ, අඬන එක තමා කරන්නේ. එවිට අම්මා, විශේෂයෙන් අම්මා තුල සංවේදීතාවයක් තියෙනවා. මේ අඬන්නේ මොනවා අවශ්‍ය වෙලාද? ඒ භාෂාව වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. අම්මා කෙනෙකුට විතරයි තේරෙන්නේ. කියන්නේ අපිට ඕන කෙනෙකුට තේරෙනවා මේ අඬනවා බව. ඇහෙනවා, තේරෙනවා. නමුත් ඇයි දාඬන්නේ? ඒ ඇඬීම නැමැති භාෂාවෙන් ඉල්ලන්නේ මොකද්ද? ඒ ඉතින් ඒ අම්මට තේරෙනවා ඒ දේ දුන්නාම දරුවා අඬන එක නවත්තන. ඒ නිසා අම්මා කෙනෙකුට තමයි දරුවෙක්ව අඬන එක බොහොම ඉක්මනට නවත්තන්න පුළුවන්. ඉතින් දරුවෙක් කතා කරන්න පටන් ගත්තාම ඉස්සෙල්ලා ඉල්ලනවා. මට මේ දේ දෙන්න, අවල් සෙල්ලම් බඩුව දෙන්න. ඒක දුන් ඉතින් දෙනකල් අඬනවා. ඊළඟට ඉල්ලලා දෙනකල් අඬනවා. ඒකට දැන් දෙන්නේ නැහැ කියලා තීරණේ හිටියනම් කවුරු හරි අර අඬනවා හන් ඉඳලා හන් ඉඳලා දැන් ඒක ඉවරයක් නැහැනේ. එතකොට දෙනවා. ඒ වෙනස් කරන්නේ එතකොට දරුවෙකුට පුළුවන් අඬලා අම්මා කෙනෙක්ව තාත්තා කෙනෙක්ව වෙනස් කරන්න. වැඩිහිටියෙක්ව වෙනස් කරනවා. ඒතර ලෝකයේ වෙනස් කරන්න පළවෙනි ක්‍රමයේ තමයි හැඬීම. අඬනවා. තමන්ගේ දුක කියනවා. තමන්ගේ ප්‍රශ්නේ කියනවා. වැළපෙනවා. අනුකම්පාව ආයදීන. මේ ක්‍රමය සාමාන්‍ය සාර්ථක ක්‍රමයක්. සාර්ථක ක්‍රමයක්. එයින් ලෝකේ යම් පිරිසක් වෙනස් කරන්නට පුළුවන් අඬලා. අඬලා වැළපිලා කේන්දිරි ගාලා. දුක කියලා කවියෙන් දුක කියන්න පුළුවන්, ගීතයෙන් දුක කියන්න පුළුවන්, නටල දුක කියන්න පුළුවන්. ඒ තමන්ගේ දුක ඒ විදිහට එලි දක්වන විට තවත් කෙනෙකුගේ හිතක් උණු වෙන්න පුළුවන්. ඉතින් හිතක් උණු වුණා කියන්නේ දැන් කලින් උණු නොවුණු හිතක්නේ, ගල් හිතක්නේ. ඒතර ගලක් වගේ තිබුණු හිතක් මලක් වගේ මෙලෙක් වුණා ඇඬීම නිසා. අර අඬනවා දැක්කහම, අඬනවා ඇහුනහම, මේ දුක ඇහුනහම. ඒර බෑ කියු දෙ පුළුවන් කියනවා. නෑ කියු දෙට හා කියනවා. නොදෙන්නට තීරණය කළ දේ දෙන්නට තීරණය කළනවා. දැන් මේ තමා ওই ලෝකේ වෙනස් කරන්න යන ඇත්තන් අනුගමනය කරන පළවෙනි ක්‍රමය. එහෙම නැත්නම් ලෝකේ වෙනස් කරන පිරිස් දත්තාම ඒ පිරිස ආයේ දෙකට බෙදන්න පුළුවන්. අඬලා ලෝකේ වෙනස් කරන පිරිසක් ඉන්නවා. අඬලා. අඬලා කියන්නේ ඉකි ගහලා අඬලා හරි හිත ඇතුලෙන් අඬලා හරි වචනයෙන් අඬලා කඳුළු වලින් අඬලා කොහොම හරි. තව කෙනෙක්ව මෙලෙක් කරන. දෙවෙනි පිරිස ඒ භාෂාව බෑ, ඒ අඬන භාෂාව බෑ. ඒ ඇත්තන් අනුගමනය කරන්නේ ඒ දරුවේ දිහා බැලුවම මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. දැන් සමහරට යමක් ඉල්ලලා දුන්න නැත්නම් දරුවා කන්නේ නැහැ. ඒක කියනවා මං ආයෙ කන්නේ නැහැ. දෙනකල් කන්නේ නැහැ. එක්ක යනකල් කන්නේ නැහැ. එහෙම නැත්නම් කියන්නේ නැහැ. හැබැයි නොකා ඉන්නවා. ඒතර තර්ජනයක් කරනවා. ඒ තමයි තර්ජනේ. ඒක දෙවෙනි භාෂාව. තර්ජන භාෂාව. ඉතින් ඒක එහෙම තර්ජනය කරාම තරහ එනවා. ධම්මට තාත්තට තර්ජනයක් අහම තරහ නෙන්නේ. කාටත් තරහ එනවා. ඒ තර්ජනයේ ගිහිල්ලා වදින්නේ මමත්වේ කෙලින්ම. දැන් අර ඇඬීම ඇඬුවාම ඒක ගිහිල්ලා වදින්නේ අනුකම්පාව. ඒ අනුකම්පාවේ දොරටුවට තමයි කඳුල තට්ටු කරන්න ගිහින්. තර්ජනයේ ගිහිල්ලා තට්ටු කරන්නේ අර මමත්වයට. කෙලින්ම මමත්වයට. ඒතර මමත්වයට රිදෙනවා. ඉතින් තමාට අනිත් කෙනත් දරදඬුව ඉන්නවා. එහෙම තර්ජනය කළා මාව වෙනස් කරන්න බෑ කියලා. හැබැයි ඉතින් ඒ තර්ජනයේ දිගටම යනකොට ඒ දරුවා ඒ වේල කන්නේ, ඊළඟ වේලත් කන්නේ. එහෙම ඉන්නකොට ඉතින් කොහොමත් ආයෙත් ඒ අර උණු වෙන කතියක් ඇවිල්ලා ඉල්ලන දේ දෙනවා. කැමැත්තෙන් මේ දෙන්නේ. හැබැයි දෙනවා. මොකද ඒ දරුවා කන්නේ නැහැ. දැන් ඉස්කෝලේ යන්නේ නැහැ. මං ආයි ඉස්කෝලේ යන්නේ නැහැ කියන්න පුළුවන් සපත්තු දෙයක් අරන් දෙනකල්. ඉතින් ඒ වගේ තර්ජනයක් කරාම තර්ජනයේට බය වෙලා වෙනස් වෙනවා. ඒතර තර්ජනයේ ඉදිරියේ බියටපත් වෙනවා. බියටපත් වෙලා වෙනස් වෙනවා. කඳුල ඉදිරියේ අනුකම්පාව ඇති කරගෙන වෙනස් වෙනවා. එතන මේ දෙකට පුළුවන් ලෝකේ වෙනස් කරන්න. කඳුලට පුළුවන් ලෝකේ වෙනස් කරන්න, තර්ජනයටත් පුළුවන් ලෝකේ වෙනස් කරන්න. දැන් ඒ ස්වභාවය දරුවන් ඒ දරුවෙක් කින් පටන්ගෙන ඉන්පස්සේ වැඩිහිටි තරුණ ඒ කවුරු තුලත් තියෙනවා. Tamanට ඕනේ දේ සමහරට ලබා ගන්න අඬනවා. අඬලා වෙනස් කරනවා අනිත් අයව. අනුකම්පාව ආයතලා. එහෙම නැත්නම් තර්ජනය කරනවා. දැන් වෙන ක්‍රමයක් නැහැ වෙනස් කරන. ලෝකේ වෙනස් කරා කියන අය වීරයෝ කියන අය ওই ක්‍රම දෙකට තමයි ලෝකේ වෙනස් කරලා තියෙන්නේ. ඒ ඇත්තන් හිතනවා තමන් හරි දක්ෂයි කියලා. අඬලා හිත දිනා ගන්න පුළුවන්. තර්ජනය කරලා හිත දිනා ගන්න පුළුවන් අනුන්ගේ හිත. ඒක මහා අපංකමක් කියලා. ඒ ලෞකික විද්‍යාවට අනුව අපංකමක් වුණාට ලෝකෝත්තර පැත්තෙන් අමුමාමු අකුසලයක් දුර්වල කමක්. ඇඬීමයි තර්ජනයයි දෙකම. සමහර විට කෙනෙකුට සියල්ලම දිනා ගන්න පුළුවන් අඬලා. Tamanට ඕනේ හැම දෙයක්ම හැමෝගෙන්ම ගන්න පුළුවන් අඬලා. ඒ වගේම තර්ජනය කරත් ගන්න පුළුවන්. තර්ජනයක් කර. දැන් මේ තර්ජනෙත් දෙවිධයක් තියෙනවා. ওই තර්ජනවලත් දෙපැත්තක් තියෙනවා. දැන් ඒක ඒ දෙවිධයක් ළමා බාල හැසිරීමක් දිහා බැලුවහම පේනවා. දෙක්කො ළමෙක් ඒ දෙන සෙල්ලම් බඩු කිසි එකක් අල්ලන්නේවත් නැතුව ඉන්න මොනවද උන්නත් පාවිච්චි කරන්නේ. ඒ තර්ජනයක් ඉතින්. කිසි දෙයක් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. ඔහි ඉන්නවා. ඒක තර්ජනයක්. අඬන්නේත් නැහැ. අපි කියනවා මුරණ්ඩුයි කියලා. තියෙන මුරණ්ඩුකම් බලන්න කියලා කියනවා. දෙවෙනි ඒ තර්ජනය දෙවෙනි ක්‍රමයේ තමයි ඔක්කොම කඩලා දාන්නේ. අර දෙන දෙනේදී කඩනවා. කඩනවා ඒවයින් දමලා ගහනවා. ඒකත් තර්ජනේ. ඒතර තර්ජනේ දෙවිධයක් තියෙනවා. තමන්ට හිංසා කර ගැනීමයි අනුන්ට හිංසා කිරීමයි. මේ දෙවිධෙම කරන්නේ තර්ජනය. තමන්ට යමක් ලබා ගන්නට අවශ්‍ය නම් ඒ තැනැත්තා දන්නේ ඒ තර්ජනයට යන කෙනා දන්නේ මේ භාෂා දෙක තමයි. එක්කෝ ඒ තැනැත්තා තමන්ට හිංසාවක් කරගන්නවා. මං ආයේ කන්නේ. එහෙම තමන්ට. එහෙම නැත්නම් අනිත් අයට තර්ජනය කරනවා, ගහනවා, බයිනවා, ආයේ කතා කරන්නේ. මොනවා හරි තර්ජනයක් කරනවා. අනුන්ට හිංසාවක් කරනවා. දැන් අඬන කෙනා ඒ විදිහේ කාටවත් ඒ විදිහෙම හිංසාවක් කරන්නේ නැහැ. එයා ඒ නිසා අහිංසකයි. අඬන කෙනා අහිංසකයි. නමුත් දෙන්නම මෝඩයි. දෙන්නම අමුම අමු මෝඩයෝ දෙන්නේ. මක්නිසාද? කලින් කීවා වගේ හඬා වැළපී මහ මුහුදටත් වැඩි කඳුළු සාගරයක් හලා ලෝකයක් දිනා ගන්නට පිළිවන්. ලෝකේ වැඩි දෙනෙක්ගේ අවධානය ගන්නට පිළිවන්. ලෝකේ වැඩි දෙනෙක්ගේ කැමැත්ත ගන්න පිළිවන්. අඬලා වැළපිලා දුක කිය අනුකම්පාව ඉල්ලලා තර්ජනය කරත් පිළිවන්. තමන්ට හානි කරගන්නවා කියලා තර්ජනය කළා. එහෙම නැත්නම් අනිත් කෙනාට හානි කරනවා කියලා තර්ජනය කර දිනා ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් දහම දිනා ගන්නට බෑ. දහම ලැබෙන්නේ නෑ ඇඬුවා කියා හෝ තර්ජනය කරා කියලා. මක්නිසාද? ඒවා දෙන කෙනෙකු නැති නිසා. දහම දෙන කෙනෙක් නැහනේ. දැන් අඬලයි තර්ජනය කරලයි ලබාගන්නේ භෞතික දේනේ. භෞතික දේ විතරයි ලැබෙන්නේ ඇඬුවට තර්ජනය කරාට. වෙන දෙයක් ගන්න බෑ අඬලා. ආදරේ ගන්න පුළුවන්. හැබැයි ආදරේ භෞතිකයි. ඔය අඬලා තර්ජනය කළා ගන්න ආදරය ආධ්‍යාත්මික සෙනෙහසක් නෙමෙයි. ඒක භෞතික ලාමක බොළඳ දෙයක්. මුදලක් ගන්න පුළුවන්. ගෙයක් තොරක් ගන්න පුළුවන් අඬලා තර්ජනය කළා. කෑම ටිකක් ගන්න පුළුවන්. ඉන්න තැනක් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ඒවා භෞතිකයි, ලෞකිකයි, සාංසාරිකයි. හරියට පුංචි ළමෙක් බෝනික්කෙක් ඉල්ලලා අඬනවා වගේ කිසි වෙනසක් නැහැ. බෝනික්කේ දුන්න නැත්නම් මෙතනින් නැකිටින්නේ නැහැ කියලා කියනවා වගේ එපමණටම බොළඳයි. ඒතර බලන්න ඒ බබා, ඒ බොළඳ බබා අවුරුදු 50ක් 60ක් ගියත්, 30ක් 40ක් ගියත්, 70ක් 80ක් ගියත් තාම ඉන්නවා. ඒ බබා තමයි ඉන්නේ. ඒ බබා තමයි අඬන්නේ. ඒ බබා තමයි තර්ජනය කරන්නේ. ඒ නිසා මේ දෙන්නම බබ්බු. අඬන කෙනත් බබෙක්, තර්ජනය කරන කෙනත් බබෙක්. හැබැයි අපි හිතන්නේ අඬන කෙනා තමයි බබා. තර්ජනය කරන කෙනා එයා වීරයෙක්. එයා බොහොම දැඩි දැඩි කෙනෙක්. එයා ශක්තිමත් කෙනෙක් නෑ. සමහරට අඬන කෙනාටත් වැඩිය තර්ජනය කරන කෙනා දුර්වලයි. ඊටත් වඩා දුර්වලයි. ඊටත් වඩා බබෙක්. එතට දැන් මෙහෙම අඬලා තර්ජනය කරලා මොනවද ගන්න පුළුවන්? මේ ආධ්‍යාත්මික ගබඩාවෙන් මොනවද ඉල්ලලා ගන්න පුළුවන්? ඇඬුවා කියලා මොනවද ලැබෙන්නේ? ඇඬුවා කියලා හිතේ එකඟතාවයක් එනවද? හිත එකඟ වෙන්නේ නැහැ. ඉතින් අඬනවා. අනේ මගේ හිත එකඟ වෙන්න ඕනේ. අඬනවා, වැළපෙනවා, පොළොවේ පස්කන්තරමට අඬනවා. ඒත් ලැබෙන්නේ නැහැ. එහෙම හිත එකඟ වෙන්නේ නැහැ ඇඬුවා කියලා. තර්ජනය කරාට ලැබෙන්නේත් නැහැ. මොකද මේ දෙකම ලබා ගන්න පුළුවන් වෙන්නේ කවුරු හරි ඉන්නවා නම් මේවා සපේන. ඔය ආධ්‍යාත්මික අස්වැන්න සපේන කෙනෙක් ඉන්නවා නම්, ඒ ආධ්‍යාත්මික ප්‍රතිලාභයන් දෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඇඬුවට කමක් නැහැ, තර්ජනය කරාට කමක් නැහැ. හැබැයි මේ දෙකම නිරර්ථකයි නිෂ්ඵලයි භාවනාව ඉදිරියේ. එතන මේ ඇඳීම කියන භාෂාවයි තර්ජනේ කියන භාෂාවයි මේ භාෂා දෙකම ලෝකේ හැමතැනම වළංගුයි. මේ තමයි එකම ජාත්‍යන්තර භාෂාව. වෙන කිසිම භාෂාවක් මේ හැමෝම දන්නේ නැහැ ලෝකේ. මොන භාෂාව ගත්තත් චීන භාෂාව ගත්තත් ඒ කෝටි 100ක් විතරනේ දන්නේ. අනිත් භාෂා ගත්තත් ඊට අඩු වැඩි වශයෙන් තමයි දන්නේ. හැබැයි ලෝකේ හැම දෙනාම දන්නේ මේ භාෂා දෙක එක්ක වඳන භාෂාව එක්ක තර්ජනය කරන භාෂා. මේ භාෂා තමයි ජාත්‍යන්තර භාෂා කියන්න පුළුවන්. හැමෝම ගොළු අයත් දන්නවා. බීරි අයත් දන්නවා. සිංහල දන්න අයත් දන්නවා. දෙමළ දන්න අයත් දන්නවා. සිංහල දෙමළ දන්නේ නැති අයත් දන්නවා. හැමෝම දන්නවා. ඉතින් මේ භාෂා දෙකෙන් කතා කරලා බොහෝ දේ ඉල්ලා ගන්න පුළුවන්. බැරි භාවනාව විතරයි. හැබැයි මේ භාෂා දෙක විතරක් නම් අපි දන්නේ හිතනවා භාවනාවත් ඒ විදියට ගන්න පුළුවන්. භාවනාව ආධ්‍යාත්මික ප්‍රතිඵල අඬලා ගන්නත් පුළුවන්, තර්ජනය කරලා ගන්නත් පුළුවන්. ඒ එහෙම සිටීමම වැරද්දක්. ඒ තමයි අවිද්‍යාව. කල්‍යාණ මිත්‍රවරුනි, තුන්වෙනි පුද්ගලයා කවුද? තමන් වැරදි කියලා දන්න කෙනා. තමන් වැරදි. ලෝකේ හරිද වැරදිද ඒක වෙනම ප්‍රශ්නයක්. එයා එතෙන්ට තාම ගිහිල්ලා නැහැ. දැන් අපි කලින් කතා කරේ දෙවෙනි කෙනා ගැන. ඊටත් කලින් කතා කරේ පළවෙනි කෙනා ගැන. දැන් තුන්වෙනි පුද්ගලයා කවුද? තමන් වැරදි. මෙතන වැරද්දක් තියෙනවා. මෙතන. එතන නෙමෙයි. මෙතන වැරද්දක් තිබෙනවා. තමාට ඒ වරද මොකද්ද දන්නේ නැහැ. ඇයි මට වරදින්නේ? අම්මා තාත්තා එක්ක වැරදුනා මට. පාසලේදී වැරදුනා. ඒ විෂයෙ නෙමෙයි වැරදුනේ. ගණිතේ නෙමෙයි, ව්‍යාකරණ නෙමෙයි. නමුත් ඒ කටයුතු කිරීමේදී වැරදුනා. දෙමව්පියන් එක්ක මට සාමයෙන් ඉන්න බැරි වුණා. සමට පාසලේ යාළුවන් එක්ක, ගුරුවරුන් එක්ක මට ඒ එකට කටයුතු කරන්න බැරි වුණා. විවාහය හොඳයි. නමුත් එතනත් හැලහැප්පීම් තියෙනවා, ගැටුම් තියෙනවා. ආයතනේ හොඳයි, වැඩ කරන තැන, පඩිත් හොඳයි. නමුත් එතනත් සේවකයන් එක්ක, ස්වාමීත් එක්ක ප්‍රශ්න තියෙනවා. දැන් ඒ අර මුල් කෙනාට ඒ කිසිම එකක් නැහැ තිබුණේ ප්‍රශ්නයක්. එයාට කොහෙත් රස්සාවි ප්‍රශ්නයක්වත් නැහැ, ගෙදර ප්‍රශ්නයක්වත් නැහැ, කොහෙත් නැහැ. දැන් දෙවෙනි කෙනාට මේ හැම දෙයක්ම ප්‍රශ්නයක්. හැබැයි තමන් ඇර මම හොඳයි, අනුන් තමයි වැරදි නිසා ප්‍රශ්නයක් එන්නෙම අනුන්ගේ වරදින්. එහෙම හිතන නිසා එයා අනුන් වෙනස් කරන්න යන්නේ. දැන් තුන්වෙනි කෙනාටත් ප්‍රශ්නයක් තියෙනවා. එයාටත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එයා බලන්නේ මගේ වැරද්ද මොකද්ද? මෙතන මෙහෙම ප්‍රශ්නයක් එන්න මගේ වරද මොකද්ද? දැන් මෙහෙම බලන අය බොහෝම අඩුයි. බොහෝම අඩුයි. වැඩිම ඉන්නේ පළවෙනි පිරිස. අර අහිංසක පිරිස තමයි ලෝකේ වැඩි. ඒ අය ජීවත් වුණත් ජීවත් නොවුණා වගේ පිරිසක් තමයි ලෝකේ වැඩි. හිටියත් එකයි නැතත් එකයි එහෙම පිරිසක්. ඉන්නවද නැද්ද දන්නේත් නැති පිරිසක්. හැබැයි හරි සාමකාමී, හරි හොඳයි, කාටවත් කරදරයක් නැහැ, උදව් කරනවා එහෙම පිරිසක්. ඊළඟට වැඩියෙන් ඉන්නේ දෙවෙනි පිරිස. ගහ ගන්න පිරිස, අඬන පිරිස, අඬලා රවණ පිරිස, එහෙම පිරිසක් තමයි ඊළඟට ඉන්නේ. ඒ අය තමයි ඉන්නවා කියලා ලෝකේ දන්නේ. එහෙම කෙනෙක් තමයි gedara ඉන්නවා නම් අනිත් අය දන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා. අනිත් අය ගැන කවුරුවත් දන්නේ නැහැ. දැන් පවුලක එහෙම එක්කෙනෙක් ඉන්නවා නම් පවුලේ 4-5 දෙනෙක් අතර මුළු ගමම දන්නේ ඒ අරයා තමයි. ඒ දෙවෙනි කෙනාව තමයි දන්නේ. ඉතින් ඒ අර අනිත් කවුරුත් එහෙම gedarak ඉන්නවද, එහෙම ගමේ එහෙම කෙනෙක් ඉන්නවද, ඒ රටේ එහෙම කෙනෙක් ඉන්නවද, කාර්යාලේ ඉන්නවද දන්නේ නැහැ. දැන් තුන්වෙනි කෙනා ගැන කොහොමත් දන්නේ නැහැ. අර දෙවෙනි කෙනා ගැන තරම්වත් දන්නේ නැහැ. එයා කවුද? තමන්ගේ වරදක් ඇති. මගේ වරදක් ඇති. ඒ වරද දන්නේ නැහැ. ඒ වරද හොයාගෙන නැහැ. නමුත් මේ වරදින්නේ. මේ හැමතැනම වරදින්නේ මගේ හේතුවක් නිසා, මා තුල තියෙන හේතුවක් නිසා. ඒ හේතුව මා තුලින් සොයා ගන්නට ඕනේ. අනුන් තුලින් නෙමෙයි, මා තුලින්. දැන් ඒ තුන්වෙනි තැනැත්තටත් ඉලක්කයක් තිබෙනවා ජීවිතේ. අරමුණක් තිබෙනවා, පරමාර්ථයක් තියෙනවා. පළවෙනි කෙනාට නෑ ඉලක්කයක්, දෙවෙනි කෙනාට ඉලක්කයක් තියෙනවා. අනුන් හදන්න ඕනි කියන ඉලක්කය අදලා තර්ජනය කර. තුන්වෙනි කෙනාට ඉලක්කයක් තියෙනවා, තමන්ව හදාගන්න. අනුන් ඉන්න විදියට හිටියා. ඉස්සෙල්ලා මම හැදෙන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය නම් තව කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. අන්න මේ තුන්වෙනි කෙනා විතරයි භාවනා කරන්නේ. ඒ භාවනාව හරියට ඒ භාවනාවට පාතබන්නේ තුන්වෙනි කෙනා විතරයි. හැබැයි මේ තුන් දෙනාම වාඩි වෙලා ඉන්න පුළුවන්. සමහර විට පළවෙනි කෙනා හෙලවෙන්න නැතුවම ඉන්න පුළුවන්. අර අහිංසක කෙනා, තමන් හරි කියන කෙනා, ලෝකයක් හරි කියලා හිතන් ඉන්න කෙනා, ඒ නීතියට එකඟව එයා ඉන්න පුළුවන් හෙලවෙන්නෙම නැතුව. පැයම මොකද, යා නීතිගරුක පුද්ගලෙක්. ලෝකයේ තියෙන හැම නීතියක්ම හරි. සවාඩියලා ඉඳිකෝ හෙලවෙන්නේ නැතුව, හෙලවෙන්නේ නැතුව ඉන්නවා. දැන් දෙවෙනි කෙනත් හෙලවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ ඉන්නේ නීතිය නිසා නෙමෙයි, තමන්ගේ තිබෙන මමත්වේ නිසා. ඒ මමත්වේ නිසා එයා ඉන්නවා හෙලවෙන්නේ නැතුව. එහෙම කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ මම කියලා එතන තරංගයක් හදාගෙන ඉන්නවා. හැබැයි හෙලවෙන්නේ නැතුව හිටියත්, ඇස් අරින්නේ නැතුව හිටියත්, ඒ දෙන්නාම දෙදෙනාටම ආධ්‍යාත්මික ඉලක්කයක් නැහැ. පළවෙනි කෙනාට වෙනස් වෙන්න ඕනේ නැහැ. දෙවෙනි කෙනා එහි ඉන්නේ තව කෙනෙක්ව කොහොමද වෙනස් කරන්නේ කියලා හිත හිත. තුන්වෙනි පුද්ගලයා විතරයි භාවනා කරන්නේ. තව විදිහකට කියනවනම් දැන් මෙහෙම පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකේ වෙන් කරලා ගත්තේ නැතත් අපි තුල මේ තුන්දෙනාම ඉන්නවා. හැම මිනිස්සෙක් තුළම මේ පුද්ගල භාව ත්‍රිත්වයම පවතිනවා. ඉස්මතු වෙන්නේ එකයි. එකක් ඉස්මතු වෙනවා. ඒ පරිසරය අනුව, කාලය අනුව ඉස්මතු වෙන පුද්ගල භාවය එකක්. හැබැයි අනිත් පුද්ගල භාවයන් දෙකම, ඒ ද්විත්වයම පුද්ගලයෙක් තුළ නිද්‍රාගතව තියෙනවා හැම දෙනා ළඟම. අප තුල ක්‍රියාත්මක වෙන පුද්ගල භාවය හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන අත්හරින්න. ඔය පළවෙනි කෙනාව අත්හරින්න. දෙවෙනි කෙනාවත් අත්හරින්න. පළවෙනි කෙනාගේ එල්ලිලා හිටියොත් මමත් හරි ලෝකයත් හරි කියලා, හැමෝම හරි සංසාරේ හොඳයි කියලා එහෙම හිටියොත් නිවනක් නැහැ. ආධ්‍යාත්මික ප්‍රගමනයක්, සංවර්ධනයක්, දියුණුවක් නැහැ. එතකොට අපි දෙවෙනි පුද්ගලයාගේ ඇඳුම ඇඳගෙන, දෙවෙනි පුද්ගලයාගේ ආත්මය තුළට රිංගලා ඒ ආත්මගත කරගෙන හිටියොත් මම හරි අනුන් වැරදි කියලා ඉතින් මහා අසහනයකින් ඉඳ වෙන්නේ. ගැටුමකින්, ද්වේෂයෙන් ඉඳ වෙන්නේ. ගියේ ගියේ තන ප්‍රශ්න, ගියේ ගියේ තන ආරවුල් ගහගන්නවා. කවුරුවත් කාටවත් නෑ කියන්න බෑ, කියන්න බෑ. තමන් කියන දේට හා කියන්න ඕනේ, එහෙමයි කියන්න ඕනේ, ඔව් කියන්න ඕනේ, පුළුවන් කියන්න ඕනේ, ඉල්ලන දේ දෙන්න ඕනේ. එහෙම නැත්නම් පොලිසි උසාවි ඊටත් එහා ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ භාවයත් අඳුනගන්න. මේ භාවයන් දෙකම අතාරින්න. මේවා, මේවට භව, මේ භව දෙකම අතාරින්න. මේ භව දෙකේ එල්ලීලා ඉන්නතුරු තමයි අපි සංසාරේ හිටියේ, ඉන්නේ. අපි දිහා බැලුවේ නැත්තේ. තමන්ට ලෙඩක් නැත්තම් අපි බේත් ගන්නෑ. එහෙම හිතනවා නම් බේත් ගන්නෑ, මට ලෙඩක් නෑ කියලා හිතන කෙනා බේත් ගන්නෑ. ඒ වගේම අනුන්ටයි ලෙඩ තියෙන්නේ කියලා හිතන කෙනා එයත් තමන් බෙහෙත් බොන්නේ නැහැ නේ. අනුන්ගේ ලෙඩකට මොකටද මම බෙහෙත් බොන්නේ? නිසා අනුන්ටයි බෙහෙත් පවන්න හදන්නේ තමන් බෙහෙත් නොගෙන. ඒතර මේ දෙන්නම දහම ඖෂධයක් විදියට පානය කරන්නේ නැහැ. හැබැයි ඉතින් දේවල් කරන්න පුළුවන්, වෙසක් කූඩු හදන්න පුළුවන්, සුදු රෙද්දක් පරවාගෙන ඉන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, අස්වාහගෙන ඉන්න පුළුවන්, ඒ කටයුතු කරනවා. නමුත් තමන්ව වෙනස් කරගන්න උත්සාහ කරන්නේ එහෙම ඕනේ කමකුත් නැහැ. ඒක අපරාධයක්. ඒක ලොකු අපරාධයක්. කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාව මුලින්ම කියන්නේ ඔබ තුල වරදක් තිබෙනවා, තමන් තුල වරදක් තිබෙනවා, මා තුල වරදක් තිබෙනවා. එතනිනුයි පටන් ගන්න. ඕනෑම ප්‍රතිකාරයක් පටන් ගන්න එතනින්. බටහිර වෛද්‍ය විද්‍යාව වේවා, ආයුර්වේදයේ වේවා, චීන කටුවෙදකම වේවා, හෙළ වෙදකම, මේ ඕනෑම වෙදකමක් වෛද්‍ය ක්‍රමයක් පටන් ගන්න එතනින්නේ. ඔබ තුල රෝගයක් තිබෙනවා. ඔබ තුල තියෙන එක වෙන කොහෙවත් නෙමෙයි, ගෙදර නෙමෙයි ලෙඩේ තියෙන්නේ, රටේ නෙමෙයි, ලෝකේ නෙමෙයි, දෙමව්පියන් ළඟ නෙමෙයි, භාර්යාව ස්වාමි පුරුෂයා ළඟ නෙමෙයි, ඔබ තුල. ඔබ රෝගියෙක්. ඔබ රෝගියෙක්. ඒ රෝගයට හේතුව තියෙන්නේත් ඔබ ළඟමයි. ඒ ඔබ රෝගියෙක්. ඔබ රෝග නිදානයක්. දැන් භාවනාව මේ කියන දේ මේ අහන්න කවුද කැමති? බොහොම ටික දෙනයි කැමති මේ කාරණේ අහන්න. නිසා බොහෝ දෙනෙක් මේ භාවනාවේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ පණිවිඩය වහලා දාලා ඉවලෙට සැහැල්ලු වෙන්න, ඉවලෙට විවේකයක් ගන්න තමා භාවනාව පාවිච්චි කරන්නේ. වාර්ෂික නිමාඩුවක් ගත කරන්න, එහෙම නැත්නම් මහන්සි වැඩ කරලා කාලයක් දුවලා ඒ විවේකී අත්දැකීම ශරීරයට දෙන්න තමා භාවනාව යොදා ගන්න. ඉතින් ඒක භාවනාව නෙමෙයි. ඒක භාවනාව කියන එක වැරදි. එහෙම ඉන්න පුළුවන්. එහෙම වාර්ෂික නිවාඩුවක් කෙනෙකුට ගත කරන්න පුළුවන්. කොහේ හරි ආශ්‍රමයකට, ආරණ්‍යයකට ගිහිල්ලා, භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඉන්න අවුරුද්දට සැරයක්. ඉතලදී හරි හොඳයි, ඇඟටත් හොඳයි. ඒ ආහාරත් නිර්මාංශික ආහාර ලැබෙන්නේ. Tamante samahatte nirmaansika winda beri wenna puluwan samaaje inna. Eten nirmaansika aahara labenawa. Ehi tikai pramaanayata ganna puluwan. Ethe ehema hitiyama hondai, ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි. හැබැයි ආපහු යන්නේ අර ආපු කෙනාමයි. ආපු කෙනාම එහෙම කෙනෙක් අවුරුදු 50ක් ආවත් අර අවුරුදු 50කට කලින් ආපු කෙනාමයි යන්නේ. ඒ විදිහටම දුක් වෙන, ඒ විදිහටම අඬන, ඒ විදිහටම පුපුරන කෙනෙක් තමයි යන්නේ. මක් නිසාද ඒ තැනැත්තා භාවනාවට පා නොතැබූ නිසා. ත්‍ර භාවනා මධ්‍යස්ථානයකට එමයි භාවනා කිරීමයි දෙකක්. භාවනා ශාලාවට එමයි භාවනා කිරීමයි දෙකක්. පරියංකේක වාඩි වී සිටීමයි භාවනාවයි දෙකක්. ඇස්වා ගැනීමයි භාවනාවයි දෙකක්. හිත කිසියම් අරමුණකට එකඟ කිරීමයි භාවනාවයි දෙකක්. මේ දෙකේව අපි බොහෝම රාසියක් ගැන අද කතා කරා. දෙකේ 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 මේවා දෙකක්. හිත එකඟ කිරීමයි භාවනාවයි දෙකක්. හිත එකඟ කරන්න උත්සාහ කළා කියා පුද්ගලයා වෙනස් වෙන්නේ නැහැ. අත්දැකීමක් ලැබෙනවා විතරයි. తాවකාලික වශයෙන් දුවන දඟලන සිටිවිලි අඩු වෙලා කැටි කාලයකට අත්දැකීමක් ලැබෙනවා. හරි හිතට හොඳයි, සැහැල්ලුයි, හරි හොඳයි. එපමණයි. නැවත සිටිවිලි එනවා, නැවත කෙලෙස් එනවා, නැවත නීවරණ එනවා, නැවත අර ගිනි පුපුරු ඇවිලෙන්න පටන් ගන්නවා. වෙනස් වෙන්නේ නැහැ. ඒත් විස්තර භාවනා මධ්‍යස්ථානයකට එමයි භාවනා කරන ශාලාවට පැමිණීමයි පරියංකයක වාඩි වී සිටීමයි ඇස්වාගෙන සිටීමයි අරමුණකට හිත එකඟ කිරීමයි මේවා නෙමෙයි භාවනාව කියන්නේ. ඒ සියල්ලම නැතත් කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. භාවනා මධ්‍යස්ථානයකට ජීවිතේටම ගිහිල්ලා නැතත් ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන ශාලාවකට ගිහිල්ලා නැතත් ගැටලුවක් නැහැ. ජීවිතේටම පරියංකයක වාඩි වෙලා ඇස්වාගෙන නොහිටියත් කමක් නැහැ. අරමුණකට හිත එකඟ නොකලත් කමක් නැහැ. මක් නිසාද ඒ කිසිවක් නොවේ භාවනාව කියන්නේ. ඒ කිසිවකට බෑ ඔබ වෙනස් කරන්න. ඒ කිසිවකට බෑ ඔබ තුල තිබෙන දුර්වලතා ඔබට පෙන්වලා දෙන්න. ඒ කිසිවක් ඒව කතා කරන්නේ නැහැ. ඔබ හරි කියන එක තමයි හැම එකම. ඔබ හරි. භාවනාව එකෙල්ලේම පුද්ගලයාට අභියෝගයක් කරන. ඒ අභියෝගය කරන්නේ භාවනාව විතරයි. වෙන කවුරුවත් ඒ අභියෝග කරන්නේ නැහැ. භාවනාව ජීවිතයේ පළවෙනි වතාවට තමන්ට අභියෝගයක් කරන. ඔබ වැරදි. මම හරි කියලා අහගන්න නෙමෙයි මා භාවනා කළ යුත්තේ. ඒකට මොකටද භාවනා කරන්නේ? හරිනම් භාවනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නෑ. මෙතන වරදක් තිබෙනවා. ඉතින් ඒ වරද තමයි භාවනාව මේ කියන්න පටන් ගන්නෙ. අපි අන්න නිහතමානී විය යුතුයි. නෑ කවුරු කොහොම කිව්වත් මමමමයි. මම දිනනවා. මට ඕනේ දේ මං ජීවිතේ කොතනත් ලබාගෙන තියෙනවා. අඬලා හරි සටන් කරලා හරි. නිසා මෙතනදිත් අඬලා හෝ සටන් කරලා ඒ බබාව එළියට දාලා මම දිනනවා. නෑ. වරදක් තියෙනවා නම් අන්න අපි විවෘත වෙන්නට ඕනේ. අපි නිහතමානී වහන්නට ඕනේ භාවනාවෙන්. මොකද්ද මගේ වරද? මොකද්ද මෙතන තියෙන වරද? ඒ නිසා නිහතමානීකම ආධ්‍යාත්මික ශාන්තිය ලබා ගන්නට කෙනෙක් උත්සුක වෙනවා නම් උනන්දු වෙනවා නම් ඇති කරගත යුතු ಗುಣ අතර එක් ගුණයක් අනතිමානී. ඔය කරණීය සූත්‍රය සජ්ජායනා කරනකොට කියන වචනය මුදු අනතිමානී මෘදු වෙන්නට ඕන. වියලි දණ්ඩක් වගේ නෙමෙයි. වියලි ලී දණ්ඩක් වගේ කිසි දෙයක් කරන්න බෑ. කැඩෙනවා. එහෙම නෙමෙයි. මෘදු වෙන්නට ඕනේ. නිහතමානී විය යුතුයි. අනතිමානී අනතිමානී. ඇහුම්කන් දෙන ගතියෙන් යුක්ත වෙන්නට ඕනේ. වචනයක් කියනකොට ප්‍රතික්ෂේප කරන මනස නෙමෙයි, වහගන්න මනස නෙමෙයි, විවෘත වෙන මනස. තමන් කැමති දේ මහන්නට බලාපොරොත්තු වෙන, අකමැති දේ එක්ක සටන් කරන මනස නෙමෙයි. ඒ කැමැති අකමැතිකම් අත්හැර විවෘත වෙන මනස. මොකද්ද වරද? ඇයි මට ප්‍රශ්නයක් තියෙන්නේ? මොන හේතුව නිසාද? අන්න හොයාගෙන යන්න. ඒ සොයා යෑමටයි භාවනාව කියන්නේ. භාවනාව යනු ගවේෂණයක්. සිත එකඟ කිරීමක් නොවේ. භාවනාව යනු ඔබව ගවේෂණය කිරීම. ඔබව අනුන්ව නෙමේ, තමන්ව ගවේෂණය කිරීම. ඔබට බොහෝ දේ මුණගැහෙනවා ඒ ගවේෂණයේදී. ලස්සන දේ, අවලස්සන දේ, හොඳ දේ, නරක දේ, සීතල උණුසුම බොහෝ දේ මානසිකව අත්දකින්න ලැබෙනවා. ඒ අපූර්වතම ගවේෂණයක්. අපූර්වතම කියන්නේ මීට කලින් නොකල, පෙර නොකල ගවේෂණයක්. අපූර්වතම ගවේෂණයක්. එකින් එකට ඔබට මුණ ගැහෙනවා වැරදි. මේ වැරදි කියන වචනේ වැරදි ඇති. ඒ වචනේ වැරදි ඇති. ඊට වැඩිය හරි වචනයක් ඇති. එකින් එක මුණ ගැහෙනවා නොතිබිය යුතු දේවල්. අත්හල යුතු දේවල් ඉවත් කළ යුතු දේවල් වැඩිපුරම මුණ ගැහෙන්නේ ඉවත් කළ යුතු දේවල් අප තුළ තමන්ගේ කරගත්ත තමන්ගේ ගති කරගත්ත මගේ හැටි කියාගත්ත මම මෙහෙමයි කියාගත්ත ඒ ගති ඒ වත්තරින්ට ඒව උදුරලා දාන්න හරියට ඇනගෙන තියෙන කටු වගේ අදිනකොට රිදෙනවා තියෙනකොටත් රිදෙනවා හැබැයි ඒව උදුරනකොටත් රිදෙනවා උගුල්ලලා දානකොටත් රිදෙනවා ඒ වේදනාවට බය වෙන්න එපා මක් නිසාද ඒ උදුරා දමන්නේ දුකක් ඒ උදුරා දමන්නේ ලෙඩක් ඒ උදුරා දමන්නේ උලක් උදුරලා දැම්මාම හරි සනීපයි උදුරා දැමීම වේදනාකාරී තබාගෙන සිටීමත් වේදනාකාරී එතර තමන්ව අත්හරිනවා මේ එක එක දකින දකින තමන්ව අත්හරිනවා ඒ අත්හරින්ට අත්හරින්ට කෙනෙකුට ඊවහා ගිය නිදහසක් තමයි භුක්ති විඳින්න ලැබෙන්නේ එතර භාවනාව යනු නිදහසේ මාවතයි භාවනාව කියන්නේ නිදහසේ මාර්ගයයි මොන වගේ නිදහස් වීමද තමන්ගෙන් නිදහස් වීම තමන්ගෙන් අනුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් හරි ලේසි ආය කතා කරන්නේ නැහැ කියලා දික්කසාද වෙනවා කියලා ආය ගෙවල් පැත්තේ නැහැ කියලා එහෙම නිදහස් වෙන්න පුළුවන් නමුත් එහෙම කිසි දෙයකින් තමන්ගෙන් නිදහස් වෙන්න බෑ තමන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්නේ භාවනාවෙන් පමණයි තම අත්හරින්නට ඕනේ අත්හරින්න ඔබව අත්හැරලා දාන්න ඔබ කියලා දකින දේ ඔබට ප්‍රශ්නයක් නම් ඒක අත්හරින්න ඒ ඔබ නෙමෙයි ඔබ නම් ඔබට ඒ ප්‍රශ්නයක් විය යුතු නෑ ඒ ඔබ නෙමෙයි ඔබ කියලා හිතන් හිටියට මේ මගේ හැටි මගේ ගති කියා හිතන් හිටියට ඒවා මගේ එකක් නෙමෙයි ඒවා එනගත්ත උල් දැනගෙන හෝ නොදැනගෙන අර අපි කලින් කියවනේ ජීවත් වෙන ක්‍රම දෙකක් තියෙනවා දැනගෙන නොදැනගෙන එතකොට නොදැනගෙන එනගත්ත උල් වැඩි දැනගෙන එනගත්ත ඒවත් තියෙනවා ඒවා උදුරලා දාන්න ඉඩ දෙන්න භාවනාවට ඔබව නිරෝගී කරන්නට ආධ්‍යාත්මිකව නිරෝගී කරන්න ඉඩ දෙන්න ඒ මඟ දුෂ්කරයි ඒ දෙවෙනි පුද්ගලයා තෝරාගත්ත පාර දුෂ්කරයි. පළවෙනි පුද්ගලයාට පාරක් නැහැ, මාර්ගයක් නැහැ. දෙවෙනි කෙනාට මාර්ගයක් තියෙනවා, ගහගන්න මාර්ගය, අඬන මාර්ගය, ලෝකේ වෙනස් කරන මාර්ගය, තමන් තමන් විදිහටම දිගටම මේ ලෝකෙ ඉන්න ඕනේ කියන මාර්ගය. පළවෙනි කෙනාට මාර්ගයක් නැති නිසා ගැටලුවක් නැහැ. දෙවෙනි කෙනාට මාර්ගයක් තියෙනවා. හැබැයි මේ මාර්ගය යන්නේ තමන්ගේ නිවතට. තුන්වෙනි කෙනාගේ මාර්ගය තමන් කරා එන මාර්ගයක් තමන්ව වෙනස් කරන මාර්ගයක් අලුත් ජීවියෙකු නිර්මාණය කරන මාර්ගයක් තමා තුළින් අලුත් මිනිස්සෙක් අලුත් ජීවියෙක් නිර්මාණය කරන නිදහස නිර්මාණය කරන මාර්ගය කල්යාණ මිත්‍රවරුනි තෙවෙනි පුද්ගලයා බවට පත් වෙන්නේ ඒ තමා තුල තිබෙන මේ පුද්ගල භව තුන හඳුනාගෙන අර 1යි 2යි එක්ක කරපු ගනුදෙනුව తాවකාලිකව අත්හරින්න. తాවකාලිකව අත්හැරලා මේ තුන්වෙනි පුද්ගලයා එක්ක පටන් ගන්න ගනුදෙනුව. ඒ තුන්වෙනි පුද්ගලයා සමග එකතු වෙන්න. ඒ තුන්වෙනි පුද්ගලයා සමග එකතුණු කෙනාට විතරයි භවනාව තියෙන්නේ. එයා පමණයි භවනා කරන්නේ. භාවනාව යනු තමන්ව නිවැරදිව හඳුනා ගැනීමක් තමන්ව නිවැරදිව වටහා ගැනීමක් හිත එකඟ කිරීමට වැඩිය බොහෝම වෙනස් දෙයකටයි භාවනාව කියන්නේ ඇස් වහගෙන සිටීමට වැඩිය වෙනස් දෙයක් වාඩි වී සිටීමට වඩා වෙනස් දෙයක්. භාවනා මධ්‍යස්ථානයකට පැමිණ දින කීපයක් නෙමෙයි, ජීවිත කාලෙම සිටියාටත් වඩා වෙනස් දෙයක්. ඒවට රැවටෙන්න එපා. භාවනා මධ්‍යස්ථානවලට රැවටෙන්න එපා. කාලසටහන් වලට රැවටෙන්න එපා. ඉරියව්වට රැවටෙන්න එපා. ඇස් වහගෙන ඉන්න එකට රැවටෙන්න එපා. භාවනා අරමුණට රැවටෙන්න එපා. මේවට රැවටුනොත් ගමනක් නැහැ, භාවනාවක් නැහැ. ඒ සියල්ලෙම එහා තියෙන දෙයකටයි භාවනාව කියන්නේ. භාවනා මධ්‍යස්ථානයකට එහා, ඉරියව්වකට එහා, අරමුණකට එහා තිබෙන දෙයක්. හොඳයි, දවල් දානෙට සම්බන්ධ වෙන්න. ඉන්පසු ලැබෙන විවේකයේදී මේ කාරණා මෙනෙහි කර බලන්න, කල්පනා කරන්න. හරි වැරදි කියනවා වෙනුවට මේ කිව් දේවල් තමා තුලින් විමසා බලන්න. කෙතෙක් දුරට තමන් තුලින් මේ කාරණා ගලපා ගන්න පුළුවන්ද කියා. ඉන්පසු පස්සරුවේ නැවත අපි එකට විතර මුණ ගැහිලා මේ ගැන තව මෙනෙහි කර ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.